Jayanta. Honorable Dr. Anil Jayanta, you have 15 minutes.
Thank you very much. Karuniyojya Kathanayakathumani, ada dina vivadayata bandun karapu me deshiya aadayam sansodhana panath ketum pata pilibandawa adahas dakwimeedi athara me athyawashya sansodhana panath ketum patak sesin 2025 varshaye sandaha ape asthamentu kata aadayamata yojana karana e aadayam yojana athule විය යුතු සංශෝධන ඇතුළත් කරලා මේ කාරණේ ඉදිරිපත් කරන්නේ. මේදී පැන නැගුණු කාරණා අතරේ බොහෝ දුරට අපේ මේ බදු මූලධර්මයන් ආදායම් එකතු කරගන්න මූලධර්මයන්ට පටහැනි සහ වැරදි කතාත් ගොඩක් ඉස්මතු වුණා. ඒකෙන් මම එකක් පටන් අරගෙන සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙන්නම්. කිව්වා මේ අපනායන සේවා අපනායනයේ සඳහා මේ බදු පැනවීමේදී 15%ක බදු පැනවීම Pegaru Menteri itu mata dan kalau suicide situation ni kak kira, pegi kalau ini pakcik Menteri itu mata dan kalau metek noti bunu badu penawi mak mereka maha binasa kerana akar kadahsak matukala. Atta wasen ma mata kerla dengen tu oni, me badu penawi ma sidda kerana ada ayam mat, serva apunain ada ayam mat. Ape ada ayam mata badu penawi mat padana mena niatya tamai. දෙදස් දාහතේ අංක 24 දරන දේශීය ආදායම් පනත ඒ පනත යටතේ පළමුවෙන්ම 2018 මං හිතන්නේ ඔබතුමන්ලත් ආණ්ඩුවේ හිටපු කාලේ සමාජයට දැනුවත්ව සද්ද නැතු විදියට දන්නේ නැහැ 2018 අප්‍රේල් පළවෙනිදා ඉඳලා මේ සේවා අපනයනට බදු පැන වුණා බහණ්ඩ අපනයනට බදු පැන වුණා ඒ බදු පැනවීම පැන වුණේ සමාගම් වලට 14%ක 150ක ඩිස්කවුන්ට් එකක් දීලා ඒ වෙලාවේ තිබුණේ සමාගම් බඩු මේ ප්‍රතිශතය 128යි ඒ අනුව තමයි 114ක් දීලා තිබුණේ. නමුත් අද මෙතන ස්ථානයේ කියනවා මේක මහා විශාල බද්දක් පැනෙවුවා කියලා. එතුමන්ලත් ආණ්ඩුවේ ඉන්න කාලේ මේ බද්ද තිබුණා. හැබැයි අපි කවුරුත් දන්නවා මේ බදු විශේෂයෙන් ආදායම් බද්ද කියලා කියන්නේ ආදායම් බද පමණක් නෙමෙයි අනිත් බදු අයකර ගැනීමේදී ඉතාමත් සූක්ෂම වෙන්නට ඕනේ. ඒකට හේතුව ආදායම් බදු කියලා කියන එක ආදායම් කියන නම තිබුණට ඇත්තටම ආදායම් නෙවෙයි. රටක රට ඇතුලේ නිෂ්පාදනය වෙන ආදායම වටිනාකම ආණ්ඩුව වෙත විතන් කර ගැනීමකට තමයි අපි ආදායම් කියලා කියන්නේ ආදායම් බදු කියන්නේ. ඒක වෙනත් ආදායමක් නෙවෙයි. ඒ නිසා හිතු මතේ හිතුවක්කාරී ලෙස අදූර්දර්ශී වෙත බදු ප්‍රතිපත්ති අනුගමනය කළොත් ගැටලු වෙනවා. එතන ඔබතුමාලා දිගින් දිගටම අනුගමනය කරු මේ 15 2018 අප්‍රේල් පළවෙනිදා ඉඳලා පවත්වාගෙන ආපු 14 මේ බද්ද ඇත්තම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ඒ ජනාධිපති ධූරයේ කාලේ 2019 වසරේදී දුන්නා අපි දන්නවා විශාල බදු කපාරය tax cuts මේක විතරනේ තවත් ගේවා. ඒ අතරේදී තමයි මේ සේවා අපනයන සඳහා බද්ද අයින් කරන්නේ. ඒ වෙලාවේ ගොඩක් විවේචනාව මේ බදු ආදායම් පහළ යාම පිළිබඳව. අපි දන්නවා ඒක දුරදිග නොබලා ගත්ත තීන්දුවක්. ඒ නිසා අපි තීන්දුව ගන්නේ දුරදිග බලලා මේවා සක්සල කියලාද භාජනය කරලා. ඒ නිසා විපක්ෂ කලබල වෙන්නට එපා. අපි නිසිපාර යනවා. ඔබතුමාලා කියනවා නම් මේකෙන් විශාල හානියක් වෙනවා කියලා. අපි ඒක බලමු. හැබැයි අනිත් පැත්තෙන් මේ ආණ්ඩුව බිඳ වැටෙන්න බලාගෙන ඉන්න ඕගොල්ලෝ අපි මේ ගත්ත අදූරදර්ශී ක්‍රියාව නිසා ආර්ථිකයේ බිඳ වැටලා ආණ්ඩුව කඩා වැටුනොත් ඕගොල්ලන්ගේ තර්කයේ පැත්තෙන් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මට හිතෙන්නේ අත් වශයෙන් මේකෝ මේ පිළිබඳ කරුණු නිසි ආකාරව අධ්‍යයනයක් නොකර නොදැන කියනවා. එහෙමත් නැත්නම් සමහරට මේ බදු නොගෙවා සිටීම් පැහැර හැරීම් පිළිබඳ විශේෂයෙන් මේ තාක්ෂණයේ දියුණුවීමත් එක්කලා මේ සේවා අපනයන සහ සේවා ශේත්‍රයේ බදු සම්බන්ධයෙන් ගැටලු පැන නගිනවා. බදු අනුකූලතාවයන්ට එන්නේ නැහැ. සේවා අපනයන එකක් ඒ වගේම තමයි බදු තාක්ෂණික ශේත්‍රයේ ඇතුලේ ඔය යූටියුබර්ස් ලා ෆ්‍රීලාන්සර්ස් ඒ තාක්ෂණික සේවා ඇතුළෙත් විශේෂ ආදායම් උපයන කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ දැනටමත් මේ බද්දට යටත් ආදායම් බද්දට යටත් බදු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම
අබර් මිනිස්ටර් යූ මෙන්ෂන් 2018 මේ බද්ද ගෙනවා. ඒකෙන් මම කිව්වේ මංගල සමරවීර මුතුම ඒ කාලේ ගෙනල්ලා ඒක විඩ්‍රෝ කරලා මාස 6කින් මේක ගෝතපේ ඒක මම කිව්වා මෙතන මේක ඒක මාස 6න් මංගල සමරවීරම එක ගැලෙව්වා. ඉතින් ඒක මගේ කතා මම කතාවේ කිව්වේ ඒක අහිතේ ඒ කාලාන්තරයේ මේක රයිට් ඒක
මේ කාලවකවාන තියෙන පුළුවන් මම කිව්වේ මේක හරි අපි කියමුකෝ මෙහෙම මේක මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙන් අලුතින්ම දාලා තාක්ෂණය බිඳවට්ටන්න ගෙනාපු මහා බිල්ලෙක් විදිහට මතු කරන කාරණේ මතු කරේ මේක 2018 ඉඳලම තිබිච්ච එකක් කියන කාරණේ. ඔව් කෙසේ වෙතත් අපි දැන් ඊළඟට ආවොත් මේ බදු පිළිබඳ සංකීර්ණතාවයේ චුට්ටක් තේරුම් ගන්න ඕනේ. ප්‍රධාන වශයෙන් මේවා කොටස් දෙකකට වෙන් වෙනවා. වක්‍ර බදු සහ ඍජු බදු. මේ වක්‍ර බදු කොහොතරට පැනවෙන්නේ වටිනාකම මත පදනම් වෙලා අපි කියනවා ඇඩ්වොලරම් ටැක්සස් කියලා. මේ බදු ගෙවීමේදී රටක ආදායමෙන් ආණ්ඩුවක ආදායමෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ඇඩ්වොලරම් ටැක්සස් ඉන්ඩිරෙක්ට් ටැක්සස් වක්‍ර බදු. ඉතින් ඒවා පිළිබඳ අපි බොහෝ දුරට වැඩි සාකච්ඡා කරන්නේ නැහැ. මුත් අද පනත සම්බන්ධ වෙලා තියෙන්නේ ආදායම් බදු, ඍජු බදු. එතකොට ආදායම් බදු අය කිරීමේදී මූලධර්ම ගණනාවක් සැලකිල්ලට භාජනය කරනවා. මොකද හේතුව ඒක සාධාරණ වෙන්නට ඕනේ, සරල වෙන්නට ඕනේ, පහසු වෙන්නට ඕනේ. මේ පිළිබඳ ගැටලු ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මේ සංශෝධනවලදී අපි අවධානය යොමු කරා බදු ගෙවීම, සරල වීම, පහසු වීම සහ මේ සාධාරණ බව පුළුවන් උපරිමයෙන් ආරක්ෂා කරගන්න. තව ගොඩක් ඉදිරියේදීත් වැඩ කටයුතු කරන්න තියෙනවා. ඒ වගේම තමයි ආදායම ජනනය වෙනකොට ආදායම් බද්දට යටත් වෙන ප්‍රධාන කාණ්ඩ දෙකක් ඉන්නවා. සමාගම් සහ පුද්ගලයන්. ඒ කියන්නේ පර්සන් තනත්තා කොටස් දෙකකට වෙන් වෙනවා. පුද්ගලයා සහ බොඩි කෝපරේට්. ඉතින් එන්නේ එතෙන්දි දැන් ඒ සංකීර්ණතාවය ඇතුළේ නැවතත් ආදායම ඉපයන ආදායම් මාර්ග සෝසස් විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ගත්තොත් ව්‍යාපාරයක් කරපම ලාභේ ඒක ආදායමක්. ඒ වගේම අපි සේවය සපයනවා නම් සේවා නියුක්ති ආදායම ඒකත් අපේ ආදායමක්. ඒ වගේම ලාභාංශ ආයෝජන මේ ආදි වශයෙන් ආදායම් මාර්ග සෝසස් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. සමහර ආදායම් මාර්ගවලට අය කරන බදු අනුපාත වෙනස් වෙනවා. සමහර ඒවාට පොදුවේ තියෙනවා. ඒ අර්ථයෙන් ගත්තාම සමාගමක් උපේන ආදායම් වලට දැනට පොදුවේ සමාගම් වලට නිශ්චිත අනුපාතයක් දීලා තිනවා 30% කියලා. ඒත් ආදායම් බදු. පුද්ගලයන්ට ඒ බදු අනුපාත විවිධ මාර්ගවලින් එනකොට පොදුවේ ගත්තාම 6% සිට 36% දක්වා අය වෙනවා. ඒක ඇතුළෙත් සමහර ප්‍රෙෆරෙන්ෂල් ටැක්ස් රේට්ස් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තාම දැනට ලාභාංශ විදියට අපි ආදායම ගත්තාම මේක උපරිමයකට යටත් කරලා තියෙනවා, කැප් කරලා තියෙනවා 15%කට. මේ සංකීර්ණතාවයේ තේරුම් ගන්න ඕනේ. අපි ප්‍රාග්ධන බද්දු, ඒ කියන්නේ ප්‍රාග්ධන ආදායමක් ඉපයුවා නම් ඒකටත් මේ 36% දක්වාම ගමන් කරන්නේ නැහැ. වෙන එකක් තියෙන්නේ. මේ තෙන්දි මේ සේවා අපනයනේ තමයි මේකේ මග ඇරිලාම තිබුණේ. කිසිම ආකාරයකට බද්දට යටත් වෙන්නේ නැහැ. ඒතකොට යම් කිසි පුද්ගලෙක් ඔතනත්තෙක් සිටියා නම් එයාගේ සමස්ත ආදායම මේ සේවා අපනයනේ නම් උපයගෙන තියෙන්නේ. ඔව් කිසිම බද්දකට යටත් වෙන්නේ නැත්නම්, ගෙවන්න නැත්නම් බදු උණු අනුකූලතාවයේ බදු ගෙවීමේ සාධාරණ තත්ත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අර මම නැවතත් මේ තොරතුරු තහවුරු කරගත්ත මේ අපනයන ආදායම සම්බන්ධයෙන් බද්දෙන් නිදහස් කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ 2021 වර්ෂයේ ඉදිරිපත් කළ සංශෝධනයේ මගින් 2021 දින සිට. ඉතින් මම මේ කිව්ව කාරණය අනුව තේරුම් ගන්නට ඕන දේ තමයි ආදායමට විවිධ අනුපාතයන් යටතේ බදු පනවනවා. ඒ අනුව මේ සේවා ආදායමට අපි උපරිමයේ 15%කට කැප් කරලා තියෙන්නේ, යටත් කරලා තියෙන්නේ පවතින තත්ත්වයක් තේරුම් අරගෙන ඒ තාක්ෂණයේ මැදිහත් වීම වලට උපකාරයක් කිරීමත් සාධාරණ බව රැකීමත්. හැබැයි ඒකට මුවා වෙලා යම්කිසි සමාගමක්, යම් පුද්ගලයෙක් තැනැත්තෙක් උත්සාහ දරනවා නම් බදු අනුකලතාවෙන් මඟ හරින්න මං හිතන්නේ ඒක සාධාරණ නැහැ. මොකද දැන් ජාතික ජනබලමේ යන්න උත්සාහ කරන්නේ. අපි කවුරුත් දන්නවා වංචාව දූෂණය සියල්ල නවත්තලා, විශේෂයෙන්ම දේශපාලන දූෂණේ නවත්තලා යන ගමනකදී මහජනතාවගේ මුදල් රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීමේදී නව ප්‍රවිෂ්ටයක් අපිට අවශ්‍ය කරනවා. ඒ ප්‍රවිෂ්ටය සඳහා අපිට ආදායම් දෙනකොට ඔබ බදු ගෙවන්න පුළුවන් නම්, ගෙවි හැකි මට්ටමක ඉන්නවා නම් මේ සමාජයේ මේ යන ගමන සඳහා ඔබගේ කැපකිරීම බදු ගෙවි නොගෙවා ඉන්න එකද මග අරින්න එකද, ඔබට ව්‍යාපාරයේ පහසු කරගන්න අවශ්‍ය කරන සහන ලබා දීම, අනිකුත් යටුතල පහසුකම්, මග පෙන්වීම, රාජ්‍ය මැදිහත් වීම, ඒ කටයුතු අපි අනිවාර්යෙන්ම සිද්ධ කරනවා. ඒ නිසා මේ බදු ගෙවීම මං හිතන්නේ නැහැ කිසිම විදියක අසාධාරණ මට්ටමක් තියනා කියලා. ඒක ඒ අර්ථයෙන් ගත්තාම අපි විශේෂයෙන් විමසිලිමත්ව සලකා බැලිය යුතු කාරණයක්. ඊළඟට ආදායම් පුද්ගල ආදායම් බද්ද. පුද්ගල ආදායම් බද්දේ අපේ මැතිවරණයට කලිනුත් ප්‍රකාශයට පත් කළා. ඔව් අපිට පුළුවන් නම් ඒ බදු නිදහස් සීමාව වර්ෂයකට මිලියන 2.4, ඒ කියන්නේ මාසයකට 1,02,000 දක්වා අපි උඩට ගෙනියනවා කියලා. නමුත් අපිට තිබිච්ච තත්ත්වයේදී ගණනය කරලා අපේ පුරවකතනත් එක්ක ඒ ප්‍රමාණයට යන්න බැරි නිසා තමයි 1,50,000ක් තිබුණේ. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම අර පල්ලෑම අඩුම ආදායම් ලබන කාණ්ඩයට සුවිශේෂී වාසියක් අත්පත් කර දෙන විදිහට මේ කාරණය කළේ. එතකොට මෙතෙන්දි විවිධ චෝදනාවක් ආවා. අර සමහර එක පැරඩොක්ස් එකක් වගේ දැන් අපි ලක්ෂ 2 දෙනවා කිව්වා. නමුත් 150,000 දුන්නේ නිසා පොරොන්දු ඉෂ්ට කළේ නැහැ කියනවා. ඒ වගේම අනිත් පැත්තෙන් චෝදනාවක් කරනවා. ලක්ෂයේ තිබිච්ච එක 150,000 කරපු නිසා කලින් ලක්ෂයට හදලා තිබිච්ච බදු ෆයිල් විශාල ප්‍රමාණයක් අහිමි වුණා කියලා. එතකොට දැන් එතුමන්ලට අනුව අපි ලක්ෂ 2 දක්වා වැඩි කරා නම් අපේ උත්සාහය අතරම 2 නෙමෙයි ඊටත් වඩා මේ නිදා සීමාව ඈඩ් කරලා මිනිසුන්ට වියදම් කරන්න පුළුවන් හොඳ ආදායමක් අතට එන ආර්ථිකයක් නිර්මාණය කරන එක. හැබැයි ඕගොල්ලන්ගේ තර්කයට අනුව අපි ඒක ලක්ෂ 2 සීමාවට ගෙනිච්චාම මොකද කියන්නේ? අන්න බදු ෆයිල් ඔක්කොම නැති කරගෙන බදු පදනම විනාශ කරගත්තයි කියන තර්කේ එනවා. ඒ කියන්නේ පරස්පර විරෝධී එක පැරඩොක්ස් එකක්. ඉතින් මොකක් හරි එක තර්කයක් තියෙන්න ඕනේ. අපේ බදු පදනම පුළුල් කර ගැනීම කියලා කියන්නේ හුදෙක් බදු ෆයිල් සංඛ්‍යාව වැඩි කර ගැනීම නෙමෙයි. අපි කවුරුත් දන්නවා ලංකාවේ බදු පදනමේ ටැක්ස් බේස් එක පුද්ගලයන්ගේ අඩු වීමකුත් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් ටැක්ස් අවොයිඩන්ස් ඇන් ටැක්ස් එවේෂන් බදු පැහැර හැරීම සහ මග හැරීම කියන කන්සෙප්ට් දෙක හරහා විශාල බදු ප්‍රමාණයක් අය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කණ්ඩායම මෙතෙන්ට එකතු කරගන්න එක තමයි මූලික පදනම. ඒ සඳහා තාක්ෂණයේ කැඳවීම තමයි මූලික පදනම. එහෙම නැතුව අර බදු ෆයිල් ප්‍රමාණය වැඩි වූ පමණින් බදු පදනම වැඩි වෙන්නේත් නැහැ, බදු ආදායම වැඩි වෙන්නේත් නැහැ. මම දෙන්නා එක හොඳ සාක්ෂියක්. මේ ආසියානු කලාපයේ තියෙන ෆිස්කල් මොනිටරින් රිපෝට් එකක්. මේ ආසියානු කලාපයේ රටවල් වල සාමාන්‍ය ආදායම, ආණ්ඩුවේ ආදායම, බදු ආදායම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ගත්තාම 22%ක් තියෙනවා. ආණ්ඩුවේ ආසියානු කලාපයේ බදු ආදායම 22%ක් තියෙනවා දලදේශීය නිෂ්පාදයෙන්. අපේ මෙවැනි අනුපාත තිබිලත්, වැඩි අනුපාත තිබිලත් දලදේශීය නිෂ්පාදයෙන් තාම අඩු වගයක් තියෙන්නේ. ඒකෙන්ම ගම්මේ වෙනවා ගණිතමය පැත්තෙන් ගත්තත් විශාල බදු කාන්දුවීම් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒකත් විසඳා ගනිමින් මේ සහනය ලබා දෙමින් සාධාරණ මූල ධර්මයේ රකිමින් තමයි මේ වැඩිවීම බදු පිළිබඳ මේ සහනය ලබා දෙමින් ඉදිරියට ගමන් කරන්නේ. එතෙන්දි ලැබිච්ච සහනය පිළිබඳ අපේ අනිකුත් අවස්ථාවලත් කරුණු ඉදිරිපත් කළා. මම පුංචි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. ලක් දැන් අපි මාසයකට ලඝු කරගත්තොත් ඔබගේ ආදායම කලින් ලක්ෂයක් තිබුණා නම් බද්දට යටත් වුණා. දැන් 150,000ක් තිබුණොත් 50,000ට වැඩි නම් තමයි බද්දට යටත් වෙන්නේ. කොහොමද මේ සහනය ලැබෙන්නේ? 150,000ට වඩා වැඩිපුර ගන්න මාසයකට 41,666ට දැන් බද්දට යටත් වෙන්නේ 6 අනුපාතයට. ඒ වගේම දෙවනි 41,666ටත් යටත් වෙන්නේ 6 අනුපාතයට. කලින් තිබිච්ච තත්ත්වයේ සැසඳීමේදී ඒ 12%ක්. එතන විශේෂ වාසියක් ලැබෙනවා. අර රුපියල් 50,000ට අමතරව 6ක 41,666ක්. මේක තමයි අර නිරපේක්ෂාගේ විශේෂයෙන් ආරණමේ පිළිබඳ අපි අධ්‍යයනය කරන අය, බදු පිළිබඳ විශේෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ අධ්‍යයනය කරලා බලන්න මොකක්ද මේකේ බලපෑම. මේ සහනය නිරපේක්ෂව ගත්තාම සහනය ලැබෙන්නේ අපි අර ලක්ෂයේ තිබිච්ච එක 150,000 වෙනස් කිරීමෙන් 50,000කට වටිනාකමක් ලැබෙනවා. මොකක්ද එතන ලැබෙන සහනය? අපි දන්නවා කවුරුත් බදු අනුපාතයේ 6-36 දක්වා යනවා. එහෙනම් අපි අර උඩ තියෙන කණ්ඩායමට වැඩිපුර ආදායම උපයන අයගෙන් 36% ගෙව්වට මං හිතන්නේ එච්චර පිටු විරෝධයක් එන්නේ නැහැ. ඒ නිසා තමයි මේ 50,000 වෙනස් කරන මේ ෂිෆ්ට් කරන ලක්ෂය 150,000 කරපුවම ලැබෙන උපරිම බදු ලාභය තමයි 36%. 36 වැඩි කිරීම 56 කියලා කියන්නේ 56,000 කියලා කියන්නේ රුපියල් 18,500යි. ඒක තමයි නිශ්චිත නිරපේක්ෂාගේ. දෙවනි නිරපේක්ෂාගේ තමයි මම අර කලින් කිව්ව බදු කාණ්ඩය පුළුල් කරනවා. යටම ඉන්න කණ්ඩායමට වාසි වෙන දේ. මේක සාධාරණ බව මේ රැකලා තියෙන්නේ. සාධාරණ බව රැකලා තියෙන්නේ. යටම ඉන්න කණ්ඩායමට 41,600 තව 100%ක් එකතු වුනාම එතන 2,500යි. ඒ අනුව 22,500ක නිරපේක්ෂාගයක් ලැබෙනවා. මෙන්න මේ නිරපේක්ෂාගය විවිධ බදු කාණ්ඩ යටතේ, විවිධ ආදායම් යටතේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලබා ගත්තාම මේ සංඛ්‍යා විශ්ලේෂණ බලන්න කොහොමද මේ සාධාරණ බව රැකෙන්නේ? 150,000ක් ලැබෙන පුද්ගලයෙකුට කලින් තත්ත්වයට සාපේක්ෂව 100%ක බදු වාසියක් ලැබෙනවා. 200,000ක් උපයන කෙනෙකුට 71.4% වාසියක්, 250,000ක් 62%ක්, ඒ වගේ 50,000ෙන් 50,000ට පල්ලෑට ආවොත් 147,000ක්, 38,000ක්, 29,000ක්, 23,000ක් යනාදී වශයෙන් පල්ලෑට එනවා. ආදායම වැඩි වෙනකොට සාපේක්ෂ වාසිය අඩුයි, ආදායම අඩු වෙනකොට සාපේක්ෂ වාසිය වැඩි. මං හිතන්නේ ඒක බදු මූලධර්ම පැත්තෙන් වඩාත්ම හොඳ තත්වයක්, සාධාරණ බව රැකීම. ඊළඟට මේ සංශෝධන 50 කෙටුම්පතේ අපි ආදායම් උපයා ගැනීමේදී ගත්තු මාර්ගය ඇතුලේ සිගරට් මත්පැන් ඔට්ටු සහ සූදු සඳහා ඒ ව්‍යාපාර සඳහා 140 ක තිබිච්ච බදු අනුපාතය 145ක් දක්වා වැඩි කරනවා. එතෙන්දී දෙපැත්තක් රකින්න ඕනේ. ඒ පැත්තක ව්‍යාපාර විවසමර අපි සින් ඉන්ඩස්ට්‍රීස් කියනවා. ඒවට බදු අනුපාතයේ අනවශ්‍ය විදියටම ඉරට ගෙනියන්නත් බෑ. නමුත් සැලකිය යුතු වැඩි බදු ආදායමක් අය කරගන්න පුළුවන් නිසා අන්න අපි 145ට වැඩි කරනවා. එතෙන්දී මිල ඉල්ලුම් නම්මෙතාවයත් සැලකිලට භාජනය කරලා තමයි මේ කාරණේ සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම අපි අවසාන කොටසට ආවොත් මේ සංශෝධන 50 කෙටුම්පත ඇතුලේ තියෙන සේවා සමාවෙන්න පොලිය පිළිබඳ අපි දැන් සාකච්ඡා කරපු පොලිය පිළිබඳ මේ රැඳවුම් බද්ද මේ පිළිබඳවත් ගොඩක් විවේචන සාකච්ඡා කළා. ඒතර පළමුම කාරණේ තමයි පොලිය සඳහා රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමේ තර්කණය තමයි බදු එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමත් සුවයන් අනුකූලතාවයේ self compliance වැඩි කර ගැනීම. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් රටක පුද්ගලයන්ගේ බදු අනුපාතයේ අවම සීමාවට වඩා වැඩි විදියට ප්‍රබවේදී බදු අය කරන එක තමයි කාර්යක්ෂම වෙන්නේ. හොඳ රටක තාක්ෂණයේ ස්ථාපිත වෙලා තියෙනවා නම් අපි සියල්ලම එකම platform එක නම් මේ පුද්ගලයන්ගේ ආදායම් ගණනය වෙන්නේ ඇත්තම ප්‍රබවේදී බදු අය කරන ගන්න එක තමයි හොඳම ක්‍රමය. ඒක අපි කවුරුත් පිළිගන්නවා බදු සම්බන්ධයෙන්. ඒතර මේ අද පුද්ගලයෙක් සම්බන්ධයෙන් බදු අනුපාත පටන් ගන්න 6%. ඒතර දැනට තියෙන්නේ පොලිය සම්බන්ධයෙන් 5%. ඒ කියන්නේ අපි ප්‍රබවේදී අය කරගන්න එක, කාර්යක්ෂමතාවය වැඩි කරගන්න එක, ඒ කාරණේ අඩුවෙන් තියලා පුද්ගලයන්ගේ පළවෙනි කාණ්ඩයේ බදු අනුපාතය 10%කින් වැඩි කරලා තියෙනවා. ඉන්දන්නේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලුව උත් නිසා අපි 10%ට යනවා. ඒ වගේම තමයි එතෙන්දී අර අපි කිව්ව සුවයන් අනුකූලතාවයත් බදු අනුකූලතාවය වැඩි කරගැනීමේ පරමාර්ථයෙන් හැම කෙනෙකුට තමුන් බද්දට යටත් වෙනවා නම් මේ සඳහා අදාළ පොලියට අය කරන 10% කිසිම ගැටලුවක් නැතුව තමන්ගේ ටැක්ස් රිටර්න් එක බදු ෆයිල් එක ඒ අදාළ තක්සේරු වර්ෂයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දෙනකොට ඒක අඩු කරන්න පුළුවන්. ඒක බදු බැරක් ටැක්ස් ක්‍රෙඩිට් එකක්. කියන්නේ ප්‍රබවේදී අය කරන එක වෙනමම බද්දක් නෙවෙයි. ප්‍රබවේදී අය කිරීම කියන්නේ බදු අය කරගන්නා ක්‍රමය. බද්ද පැන නගින මොහොතේ අය කරගන්නවා, එහෙම නැත්නම් කාර්තුමේ වශයෙන් අය කරගන්නවා, එහෙම නැත්නම් වාර්ෂිකව අය කරගන්නවා. අපි කාටත් සරලව තේරෙනවා යම් කිසි ආදායමකින් බද්දක් අය කරගන්න එක අවුරුද්දක් ඉඳලා අය කරගන්න එකද කාර්යක්ෂම, මාස 3ක් ගිහිලා අය කරගන්න එකද කාර්යක්ෂම, ඒක පැන නගින මොහොතේම අය කරගන්න එකද කාර්යක්ෂම. ඒසත් පැන නගින මොහොතේම අය කරගන්නවා. හැබැයි එතෙන්දිත් බදු ගෙවන කෙනා, බදු ගෙවීමට යටත් වෙන කෙනාගේ බොටුව මිරිකලා සියල්ලම ගන්න යන්නේ නැහැ. එතෙන්දි ගන්නේ 10%යි. හැබැයි අපි ඒක ගෙවිය යුතු අවසාන බද්දෙන් අඩු කරලා දෙනවා. ඒ නිසා එතන ගැටලුවක් පැන නගින්නේ නැහැ. ඒත් එක්කම අපි දන්නවා විශේෂයෙන් මේ තැන්පතු සිද්ධ කරලා තියෙන්නේ තම අඩු වටිනාකම් වලින්. විශාල ප්‍රමාණයක්, ගිනුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා යම් තර්කයක් සමාජයේ හදන්න පුළුවන්. ඔව්. මේගොල්ලන්ට 10%ක් කුලියට අය කළාට ඒගොල්ලෝ බදු ගෙවන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මාසික ආදායම 150,000ට වඩා අඩුයි. ඒ නිසා ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා තමුන්ගේ බදු ෆයිල් එක පෙන්නලා මේ සල්ලි ආපසු ඉල්ලා සිටින එකක් නැති වෙයි. ඒ ඉල්ලා සිටින්න ගියත් යම් මුදලක් වියදම් වෙයි. ඒ නිසා මේක අතහැරලා දානවා. මේක අසාධාරණයි. ඔව්, අපි ඒ කාරණේ සැලකිලට භාජනය කරා. ඒ සැලකිලට භාජනය කරා. මේ අනුව කටයුතු කරලා ඉවරලා මේ වෙනකොට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඉන්නවා බැංකු සහ මූල්‍ය ආයතන වලට ඒ අදාළ උපදේශය දෙන්න. එතෙන්දි තාක්ෂණයත් අපි උපරින්ම භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කවුරුත් දන්නවා මේ හැම කෙනෙක්ම බැංකුවට එනවා. ඒ බැංකුවට එන අවස්ථාවේදී ඒ අදාළ අය කිරීම ඔව්වෝ ඇය බද්දට යටත් නොවන්නේ නම් ඒ අය කිරීම සිදු නොකර ඉන්න අවශ්‍ය ප්‍රතිපාදන කරනවා. ඒකත් අපි අර තාක්ෂණයේ ගෙනල්ලා ඉවරලා අපිට තර්කයක් ගේන්න පුළුවන්නේ බැංකු ගිණුම් ගොඩක් පවත්වාගෙන යනවා. ඒ නිසා විවිධ නම් වලින් account වල දාලා ඉවරලා බදු නොගෙවෙන්න අපි හිතනවා. එක පැත්තකින් මේ මොහොතේදී මේ සමාජයේ වෙන පරිවර්තනය, මේ ආණ්ඩුව වැඩ කටයුතු කරන ආකාරය, අපිට මොන චෝදනා එල්ල කරත් ඔවුන්ට පේනවා ඒ අමාත්‍යාංශවල මැති මන්ත්‍රීවරු ඒ වගේම රාජ්‍ය ආයතන වල දැන් වැඩ කටයුතු කරන විදිය දැක්කහම මම හිතනවා රට ගැන ආදරයක්, කැක්කුමක්, මේ රට පරිවර්තනය කරන්න ඕනයි කියලා හිතන සෑම කෙනෙකුම සාධාරණ හැඟීමක් සිද්ධ වෙනවා. මම ආදායම් බද්දට යටත් නම් මම ගෙවිය යුතුයි කියලා මම හිතනවා. ඒක එහෙම විය යුතුයි කියලා. ඒ අනුව අපි හිතනවා
අනිල් ජයන්ත, your time is up.
ගරු නියෝජක කතානායකතුමාට තප්පර කීපයක් දෙන්න මම අවසන් කරනවා. කවුරුන් හෝ අවංකවම ඇත්තටම ඔවුන්ගේ ආදායම අඩු මට්ටමක තියෙනවා නම් ඔහුට ඇයට බැංකෝ සාමූල්‍ය ආයතනයට ඇවිල්ලා ඒ ඩික්ලරේෂන් එක ඉදිරිපත් කරන්න පුළුවන් මම බද්දට යටත් වෙන්නේ නැහැ කියලා අපි අනිවාර්යයෙන් මේක අඩු කරනවා. හැබැයි අපේ තාක්ෂණයේ යොදාගෙන අදාළ විගණන කටයුතු සහ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙමින් යනවා. ඒ නිසා අපි ඩික්ලරේෂන් එක ඇත්තම දිය යුතු වන්නේ අවංකම ලෙස අපි බදු නොගවා ඉන්නයි. ඒ වගේම දරුවන් පිළිබඳ මයිනස් අර මේ බාලවයස්කාර දරුවන්ගේ ගිණුම් සම්බන්ධන ප්‍රශ්නයක් ඇති කියලා ප්‍රශ්නයක් නෙමෙයි බාලවයස්කාර දරුවන් සම්බන්ධයෙන් ඕනතරම් ගිණුම් තියෙන්න පුළුවන්. හැබැයි ඌට බාරකාරයෙක් ඉන්න ඕනේ. මොකද අපි පවුලක් කියන එක සමාජයේ වශයෙන් දරුවා අම්මා තාත්තා එකයි වුණාට දේශීය ආදායම් පනතේට අනුව ආදායම් ගෙවනකොට ඒ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නෙක් two legal persons family one unit but two legal persons. ඒ නිසා අපි ඒ දෙන්නගේ හස්බන්ඩ් ගේ වයිෆ් ගේ නමට වෙන වෙනම account එකක් ප්‍රශ්නයක් නැහැ. ඒ බදු ගන්නේ කිරීම කරමු. හැබැයි දරුවා බාල වයස්කරුවෙක්ව අම්මා හෝ තාත්තා බාරකරුවා ගිනුමට එන්න ඕනේ. අපි ඒකත් පරීක්ෂණයට ලක් කරනවා. ඒ අනුව අදාළ අඩු කිරීම කරනවා විතරක් නෙමෙයි ඉතාමත් සාධාරණ පදනමකින් මේ වැඩ කටයුතු කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට කියන්න ඕන කම තිබුණේ මේ විශාස වැදගත් සංශෝධන පනත් කෙටුම් පද අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ආදායම් ඉලක්කය අපේ ඊළඟ වර්ෂයේදී අයවැය මෙහෙයවීමේදී ප්‍රධාන ආදායම් ලබා ගැනීම සඳහා දායක වෙනවා. ඒ අනුව මේ පැහැදිලි කිරීමත් ඒ වගේම අවබෝධයත් ඇතුව අපි ඉදිරි යදී වැඩ කටයුතු කරමු කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ඉන්ඩියන් රෙවෙනියු ඇමෙන්ඩ්මන්ට් බිල් සෙකන්ඩ් රීඩින් හවුස් අග්‍රීස්
ආයිස්
පාර්ලිමන්ට් රිසෝල්ව්ස් ඉට්සෙල්ෆ් ඉන්ටු කමිටී. Inland Revenue Amendment Bill, Clause 1, House agrees.
Ayes.
Clause 2, House agrees.
Ayes.
Clause 3, yes, Honorable Ravi Karuna Naik.
We would basically like to show our disapproval on Clause 3, 2, C, A and B. Tobacco and the other one, no problem. Only the 15% subject to this particular one is the only one. So very clearly, tobacco and the gaming is not an issue. But clause 3, subsection 2, C, A, and C, B. Those are the only areas we are basically voicing our opposition, but there is no need of taking a vote. Right? We only want to express our opposition.
You expressing your objection or you want a division? Okay, Honorable Ravi Karnaka, we shall note down your objection. Clause 3, House agrees?
Ayes.
Clause 4, House agrees? Clause 5, House agrees?
Ayes.
Clause 6, House agrees?
Ayes.
Enacting cost, House agrees?
Ayes.
Long title, House agrees?
Ayes.
Title, House agrees?
Ayes.
The parliament would resume now. Yes, Honorable. Yes.
Very clearly, the tobacco and the gaming is we are not opposing at all. Only the two subject matters, A and B. So let it be very clearly, not be misinterpreted anywhere that we oppose that.
We shall note down as you proclaimed. Parliament resumes. I wish to inform the House that the bill has been considered and passed in the committee without amendments. Third reading, Honorable Minister.
Honorable Deputy Speaker, I move the bill be now read the third time. I also request to give permission to correct the language and typological errors, grammatical errors, numerical errors, and consequential amendments to the bill.
Speak. House agrees?
Ayes.
Adjournment of the House. Honorable Leader of the House. I wish to inform the House, inform the bill titled Inland Revenue Amendment, read the third time and passed without amendments. Adjournment to the House, Honourable Leader of the House of Parliament. Honourable Prime Minister.
Honourable Deputy Speaker, Parliamentua Dedas Visipaha Martu Visieka Sikurada Purva Bhaga Namaya Mara Dakwa Kaltabiya Yutuyai Mama Yojana Karami.
Accordingly, the Parliament is adjourned until 9:30 a.m. tomorrow, Friday, the 21st of March, 2025.